Honorable Major Sudarshana Denipitiya, you have 7 minutes. Order, please. Honorable Velukumar to the chair.
Mantuma Katakara.
Mulasana Runde Garu Mantitumani. Mage Parliament to Gamane di Mangala Eva Katava Labadima Ilmanda Stutivantrenova. Evagema, the Das Pavashe, the Pasana Vidaka Janadi Patagar Mahind Rajapaksha Matuma Ratabargan Namastavi. Ape Matubumi Tribune Vishala Prashna Godaka. Hitaganda Beritat Taker Tibuna Matubumiak. අපේ මාතෘභූමිය 2009 මැයි 18 වෙනිදා වෙනකොට අපේ ජනතාවගේ බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට කරන තත්යකට පත් වුණා. එදා තිබ්බේ මීට වැඩිය ප්‍රශ්න ගොඩක් එක්ක හැමතැනම බෝම්බ පිපිරන ගෙදරින් එළියට බහින්න බැරි තත්යක් උදා වෙලා තිබ්බේ මුළු රටටම. රටවැසියන් විශාල බියෙන් ත්‍රාසයෙන් එල්ලා ඉන්න අවස්ථාවක් තමයි ගරු මූලාසන අනුරුද්ධ මන්ත්‍රීතුමනි තිබුණේ. ඒ අවසන් කරලා අපි බලාපොරොත්තු වුණ විදියටම එවකට ආරක් රාජ්‍ය ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කර ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වත්මන් අධිකාරු ජනාධිපතිතුමා මැදිහත් වෙලා විරෝධාර රණවිරුවන් එක්ක එකතු වෙලා මේ වැඩේ අවසන් කළා දැම්මා. ඒ වගේම සංවර්ධනයත් ඒ ආකාරයෙන්ම කරගෙන ආව අපිට හිතා ගන්නත් බැරි විදියට වරායවල් ගුවන්තොට පොළවල් අධිවේගී මාර්ග මේ සියල්ලම ඉස්සරහට අරගෙන පුදුම සංවර්ධනයක් කරා රටගෙන ගියා. මුලාසුරාණ රුඩ මන්ත්‍රීතුමනි 2020 අපි බාර ගන්න වෙන විටත් මේ වගේම අපිට පේන්නේ නැති බලවේගයක් ක්‍රියාත්මක වුණායි තමයි කොරෝනා වසංගතය. මේ කොරෝනා වසංගතයත් එක්ක තමයි මේ හැම දෙයක්ම සිදු වුණේ. මේ කොරෝනා වසංගතයෙන් අපේ රට වගේම මුළු ලෝකෙම අසරණ තත්යකට පත් කරා. හැබැයි මුළු ලෝකයට වැඩිය ලෝකයේ බලවත් කියන සුපිරි කියන රටවල් වලට වඩා අපි ඉස්සරහින් ඉන්නවා මුලාසුන අනුරුද්ධ මන්ත්‍රීතුමනි. අපි එක නොබිය මුහුණ දුන්නා. පළවන අවස්ථාව හොඳින් මුහුණ දීලා ඒ ක්‍රියාත්මක වුණා. ඒ අපි ජයග්‍රහණය කරා. දැන් දෙවන රැල්ල මේකත් අපිට පුළුවන් ජයග්‍රහණය කරන්න. මේ වෙනකොට ඒ පාලනමය කටයුතු කරනවා. එදා 2005 දී හිටියේ කණ්ඩායම තමයි අද කොරෝනා වසංගතයටත් මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ අතිගරු ජනාධිපති අසන විධායක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වත්මන් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විරෝධාර රණවිරුවන් සෞඛ්‍යංශ මේ කණ්ඩායම් සියල්ලම එකතු වෙලා දැන් ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. අපි දන්නවා තවට කීප දවසකින් අපිට ඒ ජයග්‍රහණයත් ලබා ගන්න පුළුවන් වෙනවා කියලා. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට මේ අයවෙන් රට ලබා දීලා තියෙන සහන ඒ වගේම අපි කෘෂි ආර්ථිකයක් හදන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා කවදාවත් නැති විදිහට. අපි බලාපොරොත්තු වෙනවා මේ අභියෝගේ හමුවේ අපේ රටේ නිෂ්පාදන වැඩි කරන්න. අපිට පිටරටවලින් ගේන දේවල් එහෙම නැත්නම් පිටරටින් ආනයනය කරන දේවල් අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් දැන් නවත්තලා තියෙනවා. ඒක විශේෂයෙන්ම බතික් කර්මාන්තර ආශ්‍රිත නිෂ්පාදන ඒ වගේ දේවල් ඒ වගේම අපි දන්නවා මේ වනකොට ගෙනාව දේවල් අපේ රටට නොයෙකුත් අපේ රටට අවශ්‍ය නොවන දේවල් අපේ රටේ නිෂ්පාදන හැකි දේවල් ගොඩක් දේවල් ගෙනාව වෙසක් කූඩු සරුංගල් මැටිත් ගේන තත්ත්වයට පත් වුණා කිය පහුගිය කාලේ. එහෙම තත්ත්වයකට පත් වුණා ගරු මුලාසන අනුරුද්ධ මන්ත්‍රීතුමනි. එහෙම තත්ත්වයකට පත් වෙලා තිබ්බ එක අතිගරු ජනාධිපතිතුමා මේ සියල්ලම නවත්තලා දාලා දේශීයව නිෂ්පාදනය කරන්න පුළුවන් තත්යකට පත් කළාද අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න උර දෙනවා. මේක තමයි අවශ්‍යතාවය. අපේ රටේ නිෂ්පාදනය අපි පිටරට යවී යුතුයි. අපි ඒව තමයි දැන් සූදානම් කරගන්න ඕනේ. අපේ රටේ නිෂ්පාදනය අපි අපනයනය කරන්න ඕනේ. දැන් ඒව ටිකෙන් ටික ඒ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ වගේම මේ වෙනකොට අපි දන්නවා මුළු ලෝකෙටම අවශ්‍ය තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීමේ කටයුතු සඳහා අපේ රටත් දායක වෙනවා. ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒකේදී අපි දැක්කා අයවැය කතාවේදී අග්‍රාමාත්‍යතුමාගේ වෙලාවේ පැහැදිලි කිරීමක් කරා IT පාක් හදලා එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණ උද්‍යාන හදලා ඒ අවශ්‍ය කටයුතු වල දායක වෙන විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ගෙන ආ හැකි පේන්නේ නැති කර්මාන්තයක්. ඒක ඒක ඒ සඳහා අවශ්‍ය කටයුතු දැන් මේ වෙනකොට විශාල වශයෙන් සිදු වෙනවා. අපේ ගම් පළාත්වලත් විශාල වශයෙන් කණ්ඩායම් එකතු වෙලා අපි දකිනවා මේ දේවල් වලට
එකතු වෙනවා. Honorable member, you have 2 more minutes.
ගරු කතානායකතුමනි, දැන් මේ වෙනකොට අපේ ප්‍රදේශයේ අපේ ප්‍රදේශවලත් මේ ආරම්භ කරලා තිනවා. ඒ සොෆ්ට්වෙයාර්ස් හදන කම්පැනිස් පටන්ගෙන තම තමන් කරගෙන යනවා. ගෙවල් වල නොයෙකුත් නොයෙකුත් ඉදිරිය කරගෙන යනවා. මේක විදේශ නියමයේ විශාල ප්‍රමාණයක් අපේ රටට ගලාගෙන එනවා. ඒ වගේම මේ වෙනකොට ගෙවතුවක් ගාවන් ඇති කරන කාන්තාවන්ට දැන් ඒ පුහුණු කරගෙන යනවා. ගෙවතුවක් ගාවට අවශ්‍ය ඒ අවශ්‍ය දේවල් සියල්ලම ලබා දීලා තමන්ගේ නිෂ්පාදනයන් තම තමන්ගේ නිෂ්පාදනයන් කරගන්න ඒ අවස්ථාව ලබා දීලා තිනවා. ගරු මුලාසුනානුරුද්ධ මන්ත්‍රීතුමනි, වස විෂයන් වලින් තොරව ආහාර ලබා ගන්න අවශ්‍ය කටයුතු තමයි මේ සිදු කරන්නේ. ඒක ගෙවතුව ගාවෙන් අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම අත්‍යන්ත කර්මාන්ත ශාලා වසාදාමා තිබු අත්‍යන්ත කර්මාන්ත ශාලා මේ වෙනකොට පටන්ගෙන ආරම්භ කරලා මේ කරගෙන යන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි දකිනවා විශේෂයෙන්ම ආබාධිත විරෝධාර රණවිරුවන් වෙනුවෙන් වෙනමම විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. මේ කවදාවත් නැති විදිහට මේ ඔවුන්ගේ සුබ සාධනයේ සඳහා මේක කොයි අයවකට අපි දැක්කේ නැහැ. මේ සැරේ ඒ විදිය දෙයක් අපි දකිනවා. ඒ වගේම හැම ග්‍රාම සේවා වසමකම එක නිවසක් begin හැදෙනවා. ඒ නිවස අපි දැක්කා මේ ඊයේ පෙරේද අපි ගියා ඒවා ඒ ගෙවල් බාර දෙන්න. ඒ වෙලාවේ අපි දැක්කා ගොඩක් අන්ත අසරණ වෙච්ච අය. හැබැයි ඔවුන් ඉගෙනගෙන ඔවුන් ස්වේච්ඡායෙන් නැගිටින වෙලාවක් අපි දැක්කා. ඒ වෙලාවේ තමයි අපි ගෙවල් ගේ ගිල්ල බාර දුන්නේ. මම එක ගයක් ගිය බාර දෙන්න ගිය වෙලාවක මම දැක්කා ඒ ගෙදර මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්, එහෙම නැත්නම් වෛද්‍ය ශිෂ්‍යෙක් ඉන්නවා. ඒ වෛද්‍ය ශිෂ්‍යයා පාඩම් කරලා තියෙන බිම උඩ මේසයක්වත් නැහැ අඩුම වශයෙන්. පරිච්චි ගහපු ගෙදරක ඉඳන් තමයි වෛද්‍ය ශිෂ්‍යයා ඒ තත්ත්වයට පත් වෙලා තිබ්බේ. ඒ තරම් උනන්දු දරුවෝ ඉන්න ගයක්. ඒ වෙලාවේ දෙවනි දරුවත් ඒ විදිහටම භෞතික විද්‍යා අංශයෙන්
මේ කාලය අවසන් කෙටියෙන් අවසන් කරනවා.
එක විනාඩියක් දෙන්න ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි. ඉතින් කොහොම වුණත් මේ වෙලාවේ අපි දන්නවා දැන් ඉතාම ඉහෙලින්ම අපේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් අපි දැක්කා පහුගිය කාලයේ
සිදුණු දේවල් කරන්න ගරු මන්තුමා
අධිකරණයේ බලපෑම් කරන ආකාරයත් අපි දැක්කා. නොයෙකුත් බලපෑම් කරන ආකාරයවල් අපි දැක්කා. ඒවට ඇත්තටම ඒ වගේ අවස්ථාවන් අපි දැක්කා ගරු මන්තුමනි. මට විනාඩියක් දෙන්න. අපේ රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ CD පට හරහා අපි දැක්කා නොයෙකුත්
අනවශ්‍ය දේවල් කාලේ ප්‍රශ්නයක් තියෙනවා ගරු මන්තුමා.
අපි ගරු මන්ත්‍රීතුමනි අනුෂ පැල්පිට මහත්මත්, රලිත් වීරතුංග මහත්මත් සිල් රෙදි නඩුවට නිකන් සිල් රෙදි නඩුවකට පටවලා
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
නිතොස්කොට නිදහස් අද අපි දැක්කා
ඒ නඩු ප්‍රයත්න කරන විදිය.
ඉතින් ගරු
අවසන් කරන්න.
ඉතින් මේ වගේ දේවල්
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
අපි දන්නවා මේ විපක්ෂයේ කටයුතු කරපු විදිය. ගරු මන්ත්‍රීතුමනි අපිට සංවර්ධනේ වෙමින් පවතින කියන ලේබල් එක ගලවලා සංවර්ධිත රටාවක් බවට පත් කරන්න අන්නේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන වලට අවසන් කරන ස්තුතියි.
ගරු නලින් බණ්ඩාර මන්තුමා
බොහොම ස්තුතියි ඔබතුමාට.
විනාඩි 10ක් තියෙනවා.
විශේෂයෙන්ම අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා යමෙකුට නිවසක් ලබා දීම සියල්ල ලබා දුන්නා සමානයි කියලා. විශේෂයෙන්ම ආර්ථික සමාජ විද්‍යාඥයෝ මෑතකදී කියන්නේ රැකියාවක් ලබා දීම සියල්ල ලබා දුන්නා හා සමානයි කියලා. අපි දන්න කාරණයක් තමයි රැකියාව ලබා දීමේදී මේ ව්‍යවසායකින්ගෙන් සිදුවන කාර්යභාරය. රටක් දියුණු කරන්න නම් දියුණු වෙන්න නම් රටේ ව්‍යවසායකයෝ හැදෙන්න ඕන. අලුත් ව්‍යවසායකයෝ, නව නිර්මාණකරුවෝ, ඉන්න ව්‍යවසායකයෝ තවත් තමන්ගේ ක්ෂේත්‍රයේ පුළුල් කරමින් ඉදිරියට යන තත්ත්වයක් උදා වෙන්න ඕන. ඒ සඳහා රජයක් විදියට කර යුතු කාර්යභාරයන් ගන්නවත් තියෙනවා. රජය දීර්ඝණීම් ලබා දීම, අභිප්‍රේරණයට අවශ්‍ය පහසුකම් ලබා දීම, ඒ වගේම ඔවුන්ට ආර්ථික මූල්‍යමය පහසුකම් ලබා දීම වගේ කරුණු කාරණා ඉතාම වැදගත්. රටක ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීමට ව්‍යවසායකින්ගේ සංවර්ධනය දියුණුව ඇති වෙනවා. ඒ වගේම අපි දන්නවා ව්‍යවසායකින් කිපම් භාණ්ඩ හා සේවා අංශවල ඉන්නවා. විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල අපි දන්නවා විශාල ව්‍යවසායක ප්‍රමාණයක් පසුගිය දශක දෙක තුන ඇතුළත ඇති වෙලා තමයි විශාල දියුණුවක් ඒ රටේ ඇති වුණේ. ලෝකේ ප්‍රධානම පළමු ධනපතියට කිට්ටු වෙන්න පුළුවන් ධනපතීන් අද ඉන්දියාවේ බිහි වෙලා තියෙනවා. විශේෂයෙන්ම කෝල් සෙන්ටර්ස්, ඔපරේටින් සෙන්ටර්ස් ඇති කරන්න පුළුවන් වුණා. තාක්ෂණික වශයෙන් දියුණු වෙන්න පුළුවන් වුණා 1990 අතර තොරතුරු තාක්ෂණ ගම්මාන ඇති කරා. මේ හරහා ව්‍යසාල ව්‍යසායකින් ප්‍රමාණයක් නිර්මාණය කරන්න. දැන් අපි අපේ රටේ ව්‍යසායකින්ට මොකක්ද වෙන ශක්තිය? දැන් මේ අයවැය මම දැක්කා පෞද්ගලිකාංශේ විශේෂයෙන්ම EPF ETF සේවකයෝ ගේ වයස් සීමාව, විශ්‍රාම යන වයස් සීමාව කාන්තාවන්ගේ 50 ඉඳන් 60 දක්වාත්, පිරිමියාගේ 55 ඉඳන් 60 දක්වාත් වර්ධ බැරි කරලා තියෙනවා. මේකේ මොකද්ද අරමුණ රජ්‍ය බලාපොරොත්තු? අපි දන්නවා ඔවුන්ගේ හැකියාවන් එන්න එන්න, ඔවුන්ගේ කුසලතාවයන්, ඔවුන්ගේ ප්‍රොඩක්ටිවිටි එක එන්න එන්න අඩු වෙන වයස වැඩි වෙන්නේ. කාන්තාවන්ගේ විශේෂයෙන්ම 36% විතර තමන්ගේ කුසලතාවයන් අඩු වෙනවා අවුරුදු 55-60 වෙනකොට. පිරිමියාගේ 83% විතර අඩු වෙනවා 97 ඉඳන්. එතකොට මේ හරහා රජය මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේක ව්‍යවසායකින් දෙන සහනයක්ද නැහැ? අපි දන්නවා පෞද්ගලිකාංශේ සමාගම් තමන්ට අවශ්‍ය නම් තමන්ගේ යටතේ ඉන්න සේවකින්ට සේවා දිගුවක් දෙනවා. හැබැයි මේ හරහා රජය වක්‍රව බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒ වක්‍රව බලාපොරොත්තු වෙන දේ තමයි ETF EPF අරමුදලට වැඩි එකතුවක් ඉතිරියක් බලාපොරොත්තු වෙනවා. අපි දන්න විදිහට රුපියල් බිලියන 300ක විතර අවැය ගියක් තියෙනවා. මේකෙන් රුපියල් බිලියන 112ක් විතර රජය ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා යටි අරමුණක් විදිහට. මේ EPF ETF ලබා ගන්න සේවකයෙකුට තියෙන අවස්ථාව අහිමි කිරීම හරහා මෙතන අරමුණ එකයි. අවුරුදු 50න් විශ්‍රාම යන පෞද්ගලිකාංශයේ සේවකයෙකුට EPF අරමුදල ලබන්න හිමි අරමුදල ලබා ගැනීම අවස්ථාව තව අවුරුදු 10කට කල දානවා. අවුරුදු 55න් පිරිමි පුද්ගලයෙකුට EPF අරමුදලේ තමන්ට ආයිති මුදල් ලබා ගැනීමට තියෙන අවස්ථාව අවුරුදු 5කින් කල දානවා. මේ හරහා රජය බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ යටි අරමුණක් කියන එක බොහොම පැහැදිලි. ඒ වගේම කියන්න ඕන කාරණා ගණනාවක් තියෙනවා. අපි දන්නවා මේ රජය බලයට පත් වෙනකොට මේ වියත්මගේ සමාජික විශාල කාර්යභාරයක් ඉෂ්ට කරා. හැබැයි මේ අයවැය දිහා දකපුවාම නම් අපිට හිතෙනවා මේ වියත්මගේ දායකත්වයක් තියෙනවද කියන කාරණේ. දැන් අපි දන්නවා මේ ආණ්ඩුවේ බොහොම දක්ෂ අත්දැකීම් තියෙන අය ඉන්නෝ. ඒගොල්ලෝ අද පසුපෙළේ ඉන්නෝ. අනුර යාව මහත්තයා, මහින්ද සමරසිංහ මහත්තයා, SB දිසානායක මහත්තයා, මේ වගේ අය ඉන්නෝ. ඒ පාර්ලිමේන්තුවේ අත්දැකීම් තියෙන දෙතුන් පාර පාර්ලිමේන්තු අය ආපු අයත් ඒ වගේම ඉන්නෝ. ඊයේ පෙරේද ආපු අයට ඇමතිකම් දීලා අපිට නම් පේන්නේ වියත්මගෙන් දැන් මේ රට සුද්ධ කරගෙන තමයි යනවා වගේ පේන්නේ. මම දැක්කද ප්‍රවෘත්තියක් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගෙන නාගරික සංවර්ධන අධිකාරිය හරහා මේ ඉඩම් විකුණන්න කටයුතු කරනවා කියලා. මං අර ගොඩවේවා මහත්තයා හිටියා නම් තමයි හොඳ එතුමායන් අහන්න තිබුණා. එතුමා දැන් ගිහිලා තියෙනවා. ඒ වගේ අද ජාවාරම් කරන තැනට මේ වියත්මගේ පත්වීගෙන එනවා කියලා අපිට පේන්න තියෙනවා. ඒ වගේම දැන් අපි දන්නවා මේ රජය බලයට පත්වෙද්දී විශේෂයෙන්ම සිංහල බෞද්ධ බලවේග ගැන කතා කරා. දැන් මේ අයවැය දිහා බලපුවම සිංහල බෞද්ධ බලවේගවල තියා පන්සලටවත් සලකලා නැහැ. අපිට මතකයි අපි ආණ්ඩුවක් ඉදිරි අවසාන කාලේ ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක කරා. ගම්පෙරළිය වැඩසටහන තුලින් රුපියල් බිලියන 20කට ආසන්න ප්‍රමාණය පන්සල්වල සංවර්ධනයට විතරක්. උදාහරණයක් විදිහට මගේ ආසනයේ පන්සල් 85ක් තියෙනවා. ඒ පන්සල් 85න් 80කට අපි සල්ලි දීලා තියෙනවා. පන්සල් 150කට වැඩි ප්‍රමාණයක් මම විතරක් ගම්පෙරළියල සංවර්ධනය කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නා බුදුපුත් සුරක්ෂා රක්ෂණය හරහා අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලාට රක්ෂණාවරණයක් ලබා දුන්නා. ඒ විදිහට සැබවින්ම අපේ බෞද්ධයෝ නගා සිටවන්න, අපේ දුප්පත් පන්සල් නගා සිටවන්න කටකටු කරපු ආණ්ඩුවක් අපේ ආණ්ඩුව. දැන් මල්වට්ටේ අතේ තියාගෙන ගිහිල්ලා විපක්ෂේ ඉන්නකම් පන්සල් ගානේ ලැගපොයව දැන් පන්සල් වල ලගින්නෙත් නැහැ. ස්වාමීන් වහන්සේලාට සලකන්නේත් නැහැ. අනුගාන සාමන් ස්වාමීන් වහන්සේලාට ගරු කරන්නේත් නැහැ. මම දැක්කා මෙයාලට බොහෝම හිතවත්, මෙයාලා බොහෝම ඉහලින් සලකන ව්‍යාපාරික මහත්තයෙක්ගේ දුරකථන ඇමතුමක් ඊපෙත ලීක් වෙලා තිබුණා. අනේ අපේ හාමුදුරුවන්ට කතා කරන විදිය අපි දැක්කා. හාමුදුරුවන්ට කියනවා නෑ නෑ මේ මේ ඩීල් එකෙන් වැඩි ලාභයක් නෑ අපේ හාමුදුරුවනේ. මේකෙන් මේ රුපියල් 60ක් 70ක් තියෙන්නේ. ඕක මොකද්ද? ඕක ඉතින් ඕකෙන් පොඩි අපි ආතල් එකක් ගමු අපේ හාමුදුරුවනේ කියලා කියනවා. ඔන්න බලන්න මේ ආණ්ඩුවට කඩේ යන, මේ ආණ්ඩුව සලකන, මේ ආණ්ඩුවත් එක්ක ඩීල් දාන මේ ව්‍යාපාරිකයෝ ගෞරවනීය හාමුදුරුවන්ට කතා කරන විදිය.
ගෞරවනීය මහා සංඝරත්නයට කතා කරන විදිහ අපි ආතල් එක ගමුකෝ අපේ හාමුදුරුවනේ කියලා. ඕක දැන් අපේ ආණ්ඩුව කාලේ එහෙම වුණා නම් අපිට ඉඳ හම්බෙන්නේ නැහැ. දැන් මේවට කතා කරන්න ආයේ නැහැ. අපි දන්නවා අපි ගෞරවනීය මහා සංඝරත්නයට ගරු කරන මේ රටේ කවුරුත් සිංහල බෞද්ධ විතරක් නෙමෙයි කතෝලිකයෝ මුස්ලිම් ජනතාව ද්‍රවිඩ ජනතාව කවුරුත් සලකනවා. ගරු කරනවා. හැබැයි මේවා අද අපිට පේනවා මේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලාට තියා විහෙර විහාරස්ථාන වලට සැලකිල්ලක් තියා ස්වාමින් වහන්සේගෙන්කට ගරු කරන තත්වයක්වත් මේ ආණ්ඩුවේ නැහැ. මේ ආයවැය කොහෙවත් නැහැ. පන්සල රකින්න, බුද්ධ ශාසනය රකින්න, ගෞරවනීය මහා සංඝරත්නය රකින්න කොහෙවත් නැහැ. මහා ලොකුවට සිංහල බෞද්ධ ආණ්ඩුව කියලා වට මේ දුප්පත් සිංහල ජනතාවට දුප්පත් මිනිස්සුන්ට රුපියල් 5000 දී ගන්න දැන් බැරුව ඉන්නේ. මගේ ආසනේ දුම්මල සූර්ය පොලිස් වසමට මාසෙකට වැඩි කාර්යයක් ඇඳිරි නීතිය තිබුණා. හැබැයි රුපියල් 5000 ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ බහුතරයකට. එක්කෝ කියනවා තමන්ගේ පවුල කෙනෙක් රට කියලා. අනේ පවුල් වල රට ඉන්න ඇයි මේ රටත් ජීවත් වෙන විදියක් නැතුව මේ ලංකාවට එන්න බැරුව ඉන්නෝ. සමහරුන්ට කියනවා තමන්ගේ පවුලේ ගාමන්ට් යන දරුවෙක් ඉන්නවා ඒ නිසා 5000 දෙන්න බෑ කියලා. මේ දවස්වල ගාමන්ට් වහලා තියෙද්දි කොහොමද රුපියල් 5000 තියා කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? ඒ නිසා පැහැදිලිවම
ගරු මන්තුමා තව විනාඩි දෙකක් තියෙනවා.
මොවිසුති මේ අසාර්ථක ආයවැයක්. දැන් මේගොල්ලෝ මහා ලොකුවට පාරම් බාලා මේ පොත්වල තියෙනවා. දැන් මෙතන තියෙන එක දනක දිවයිනපුරා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ප්‍රතිසංස්කරණය හා දියුණු කිරීම වෙනුවෙන් මුදල් වෙන් කරලා තියෙනවා කියලා. මම පොඩ්ඩක් ඔතන ඉන්න ඇයිද කියනවා කැල්කියුලේටර් එකක් අරන් ගණන් හදන්නකො ඔබතුමාලා. රුපියල් මිලියන 49000ක් තමයි වෙන් කරලා තියෙන්නේ. 49000ක් මේ අවුරුද්දට. එතකොට ලබන අවුරුද්දට රුපියල් 49000යි 2023 රුපියල් මිලියන 106000. එතකොට රුපියල් බිලියන 200ක් තමයි වෙන් කරලා තියෙන්නේ. බෙදලා බලපුවාම ගරු මන්ත්‍රීතුමනි ලක්ෂ 2.2කමාරකින් කිලෝමීටර් හැදෙනවා මේගොල්ලෝ කාබට් පාරවල්. අනේ අපි බොහොම සතුටු වෙනවා මේ ආණ්ඩුව ගැන. අපිත් දන්නවා ඉදිකිරීම ගැන. සාමාන්‍යයෙන් සම්පූර්ණ පාරක් කාපට් දාලා කල්වට් හදලා ඩ්‍රේනේජ් හදලා කරන්න රුපියල් මිලියන 100 මිලියන 15කට වඩා යනවා. අපි මිලියන 12යි කියලා ඇවරේජ් එකක් ගත්තොත් මෙයාලට කිලෝමීටර් 15000ක් හදා ගන්න බෑ මුදලෙ මේවෙන් කරලා දෙන මුදලෙ. හැබැයි ලක්ෂයකට කතාව තියෙන්නේ. ඒ නිසා මේ අයවැල් එකන තනිකර පුස්සා බොරුවක් ධනකර බොරුවක් තමයි මේ මෙයාලගේ ආයවැය ලේඛනේ. ඒ නිසා පැහැදිලිවම ගරු මූලාශ්‍ර මන්ත්‍රීතුමනි මේ බොරු කරපු ආයවැය. අද අපේ රටේ මිනිස්සු සර්ෆේල් කියනකොට මේගොල්ලෝ සර්ෆේල් නෑ කියනවා. අපි අහන මොකද්ද ෆේල් කියලා? මොකද්ද පාස් කියන්නේ?
ගරු මන්තුමා අවසන් කරන්න
කැතියි. මොකද්ද පාස් කියන්නේ? අඩුම ගන්න සමන් ටික පරිප්පු ටික දී ගන්න බැරිව දඩලි මහත්තයා ගහපු ධන ගහපු ජනාධිපති රෙක් ඉන්න ආණ්ඩුවක් නේ මේක. මොනවාද පාස් නෑ. හැමදේම ෆේල්. සිංහ රාජපාර හැදුවා ෆේල්. ඈ ගිහිල්ලා RM එකේ ඉඳගෙන හිටියා ෆේල්. දඩලි මහත්තයත් එක්ක තෙල් හාල් මිල අඩු කරන්න කැසට් ගැහුවා බරගානක්. කැසට් වගේ කැසට් ගැහුවා. හැමදාම හාල් මිල ෆේල්. ඒ නිසා මේ ආණ්ඩුව ෆේල් කියලා කියන්නේ මේ අපි නෙමෙයි. දැන්
මිතුරනි
අපි තමයි මේ මතය තත්පරයක් දෙන්න. අපි තමයි මේ මතය හදන්නේ කියලා. අපි නෙමෙයි මේ රටේ මිනිස්සු කියන්නේ. අපිට කතා කරන වෛද්‍යවරු ඉංජිනේරු මහත්වරු මේ පොහොට්ටුවට ඡන්ද දුන්න මිනිස්සු වල කියලා ෆේල් කියලා. ඡන්ද දුන්න මිනිස්සු කියලා ෆේල් කියලා. හරි අපි ෆේල් නින්දා නේ අපි විපක්ෂයට ගියේ තමයි අපි විපක්ෂයද ඉන්නේ.
ධර්මන්තමා අවසන් කරන්න.
අපි සමගිතර බලවේගයේ ඉඳලා අපි දන්නවා ඊළඟට පාස් වෙන විදිහ.
ධර්මන්තමා අවසන් කරන්න.
ඒක අපි කරගන්න. ඒ නිසා මේ ආණ්ඩුව ෆේල් කියන්නේ මේ විපක්ෂෙ නෙමෙයි. මේ ආණ්ඩුව ෆේල් කියන්නේ මේ ලක්ෂ 69ක් ඡන්ද දුන්නු උගත් බුද්ධිමත් බයෝන ඕන මිනිස්සු තමයි මේ ආණ්ඩුව ෆේල් කියන්නේ කියලා මම කියමින් බුදුමාට ස්තුති වන්දනා බොහොම ස්තුති.
Honorable Asanka Navaratna. Honorable Asanka Navaratna. You have 7 minutes.
බොහොම ස්තුතියි මුලසනුවරට අපේ ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 75 වෙනි අයවැය වගේම වර්තමාන අග්‍රාමාත්‍ය ඒ වගේ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරපු 14 වෙනි අයවැය ප්‍රකාශනය සම්බන්ධයෙන් අදහස් පළ කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අපේ දිස්ත්‍රික්කයේ අපේ හිතවත් මන්ත්‍රීතුමා විපක්ෂයේ සර් ෆේල් කියලා එතුමා කතාව පටන් ගත්ත වෙලේ ඉඳන් අවසානයේ දක්වාම කියාගෙන ගියා. හැබැයි එතුමාට ඊයේ ජනාධිපතිතුමා හොඳ උත්තරයක් දුන්නා. මම ඉල්ලීමක් කරනවා මම මගේ කාලය වෙන් කරන්න වැය කරන්නේ එතුමාට උත්තර දෙන්න. ඒ උත්තරේ ජනාධිපතිතුමාගේම ප්‍රකාශය ඊයේ නැවත ගිහිල්ලා අද රැයට බලන්න කියන ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම 2021 වර්ෂයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 1961ක් අපේ වියදම අපේ අපේක්ෂිත වියදම රුපියල් බිලියන 3525ක් විදිහට තමයි සලකන්නේ. එතකොට වියදම් පරතරය රුපියල් බිලියන 1564ක් විදිහට සඳහන් කරලා තියෙනවා. මේ ආදායම් වියදම් පරතරය ජාතික ආදායමෙන් 9%කට තරමක් අඩු අගයක පවත්වාගෙන යන්න මේ අයවැය ප්‍රකාශනය හරහා උත්සාහ කරනවා. ඒ වගේම 2025 වෙනකොට අපේ ඉලක්කය මේ 104 දක්වා අඩු කරගන්න. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති රාමුව තුළ ඉදිමින් 2021-23 මේ ඉදිරි අවුරුදු තුනක කාලය තුළ දේශීයත්වයට මුල් තැන දීලා විශේෂයෙන්ම දේශීය නිෂ්පාදකයා බලගැන් වෙන සංවර්ධනාත්මක අයවැයක් විදිහට තමයි අපි මේ අයවැය දකින්නේ. විශේෂයෙන්ම ගෝලීය වසංගත තත්ත්වයක් තියෙද්දි, කොරෝනා වසංගත තත්ත්වයේ තියෙද්දි අපේ ආර්ථිකය යහපාලන ආණ්ඩුව විසින් පහුගිය අවුරුදු 4 අමාරේ විනාශමුඛයට අද දාලා කාබාසිනියා කරලා තිබුණු තත්ත්වයක බාරගත්ත මේ ආණ්ඩුව විශේෂයෙන්ම ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපේ ආණ්ඩුවත් එක්කාසු වෙලා මේ වැටිලා තියෙන ආර්ථිකය ගොඩනැගීම සඳහා විශාල පරිශ්‍රමයක් දරමින් යනවා කියන එක තමයි අද කවුරුත් පිළිගන්න කාරණාව. විශේෂයෙන්ම මේ වසංගත තත්ත්වය හමුවේ වුණත් අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමා චෝදනා කරත් පෞගේ කාලේ පුරාම මේ රටේ ජනතාවට විශාල සහන ප්‍රමාණයක් ලබා දුන්නා. ඒ නිරෝධායන වෙච්ච පවුල්වලට රුපියල් 5000 දීමනාව, ඒ වගේම රුපියල් 10000ක් වටිනා බඩු මල්ලක් මේ විදිහේ විශාල සහන ප්‍රමාණයක් ලබා දෙමින් තමයි කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම අපි මේ අයවැය ප්‍රකාශනය තුලින් දැක්කා දේශීය ආර්ථිකයේ තරඟකාරී ලෙස ගෝලීය තත්ත්වයට එකතු වීම සඳහා ඉදිරි තෙවසර අපේ රටේ තරාතිරමක් නොබලා සියලු නිෂ්පාදකයන්ට අතිශය තීරණාත්මක කාලයක් වෙනවා. ඒ සියලු නිෂ්පාදකයන්ට අතහිත දීම, ඔවුන්ට උදව්පකාර කිරීම විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවකයන් සතු වගකීමක් විදිහට මේ වෙලාවේ අපි දකිනවා. එනිසා සියලුම රාජ්‍ය සේවකයන් අපි බොහොම ගෞරවණීය ඉල්ලා හිටිනවා. තමන්ගේ සේවයට එහා ගියපු වගකීමක් ඔවුන් තුළ පැටවෙනවා. මොකද මේ අර්බුදයෙන් ගොඩ එනට නම් අපිට පුළුවන්කමක් ලැබෙන්නේ අපේ රටේ නිෂ්පාදනය වැඩි කර ගැනීම. ඒ වගේම හුඟක් උදවිය පහුගිය අවුරුදු 5ක කාලය තුළ තමන්ට ස්ථාවරත්වයක් තිබුණේ නැහැ. තමන් සතු යම් ධනයක් තිබුණා නම් ඒක ආයෝජනය කරේ නැහැ. ඒ ආණ්ඩුව පිළිබඳ පහුගිය කාලේ විශ්වාසයක් ජනතාවට තිබුණේ නැහැ. ඒ නිසාම තමන් සතුව තිබුණු ධනයක් තියෙනවා නම්
ගරුමන්තුමා තව විනාඩි දෙකක් තියෙනවා.
ධනයක් තියෙනවා නම් ඒක ආයෝජනය කරන්න කියලා ඉල්ලා හිටිනවා අගමැතිතුමා. ඒකට 100%ක බදු ගෙවීමකට යටත්ව බදු සමාවක් ලබා දෙන්න කටයුතු කරන බව එතුමා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඉදිරි පස් වසර තුල කෘෂිකර්මයේ සත්ව නිෂ්පාදන ධීවර ශේෂ්ත්‍ර ආදායම් බදුල නිදහස් කරලා තියෙනවා. ඒ වගේම සහල්, බඩෙඟුරු, කුරහන්, තල, උඳු වැනි අතිරේක භෝග සඳහා සහතික මිලක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම වී සඳහා කාලයක් තිස්සේ අපේ ආණ්ඩුව ලබා දුන්නු පොහොර ඉදිරියටත් නොමිලේ ලබා දෙන්න, ඒ වගේම අනිකුත් වගාවන් සඳහා කිලෝ 50ක පොහොර මිටියක් සඳහා 1500ක සහන මිලකට ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේම පෞගේ කාලේ මේ ආණ්ඩුව පොහොරවලට යහපාලන ආණ්ඩුව පොහොරවලට මුදල් ගෙවලා තිබුණේ නැති නිසා පොහොර නිසිකලට ලැබුණේ නැහැ ගොවියාට. අපේ ප්‍රදේශවලත් කුණ්ණෑගල දිස්ත්‍රික්කයේ විශාල අර්බුදයක් තිබුණා. අද වෙනකොට ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඒ පොහොර සමාගම් වලට අවශ්‍ය ඒ මිල මුදල් ගෙවා නිම කරලා තියෙන නිසා ඉදිරි කාලය තුළ අපි රාජ්‍ය නිලධාරිගෙන් ඉල්ලීමක් කරනවා මේ පොහොර නිසි කලට ලබා දෙන්න ඒ කටයුතු කඩිනමින් ඉෂ්ට කරන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම
ගරුමන්තුමා කැටින් අවසන් කරන්න.
හොඳයි. ඒ වගේම විශේෂයෙන්ම අලිමිනිස් ගැටුම අපේ ප්‍රදේශයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ සඳහා විශාල වැඩපිළිවෙලක් මේ අයවැය ප්‍රකාශය හරහා යෝජනා කරලා තියෙනවා. ඒ වගේම මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය හරහා
අපේ ප්‍රදේශවලට ජලය ලබා ගන්න පානීය ජල ප්‍රශ්නය විසඳ ගන්න මේ වගේ කරුණු කාරණා ගණනාවකට සහන ලබා දෙමින් නිෂ්පාදනය දියුණු කරමින් කෘෂිකර්මාන්තය දීවර ශේෂ්ත්‍රය සත්ව නිෂ්පාදනය අනෙකුත් යටිතල පහසුකම් දියුණු කරන්න විශේෂයෙන්ම අගමැතිතුමාගේ මේ අයවැය ප්‍රකාශය හරහා අවස්ථාව ලබා දීලා තියෙනවා කියන කාරණාවත් මතක් කරමින් මට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙමින් මම නවතින බොහොමත්ම ස්තුතියි.
Thank you very much.